ඔබතුමාට මිනිහත් වූ හයක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහි රහ්මානි රහීම්. இன்று நாட்டுடைய நடப்பு சம்பந்தமான இந்த விவாதத்திலே பேச கிடைத்தமைக்கு நன்றி கூறியவனாக, இந்த நாட்டு பொருளாதாரம் மிக அசம்பந்த மோசமான நிலையில் இருந்த பொருளாதாரம் முழு எழுச்சி பெறும் என்ற நம்பிக்கையோடு மக்கள் இன்னும் இருக்கிறார்கள். என்றாலும் அரசாங்கம் அந்த விஷயத்திலே காட்டி வருகின்ற
அசம்பந்தப்பட்டவன்
இருக்கின்றேன். குறிப்பாக விவசாயிகள் என்பது இந்த நாட்டுடைய ஒரு முதுகெலும்பாக இருக்கிறது. விவசாயிகள் மீது அடக்குமுறையையும் அவர்களுக்கு தேவையான பசலையையும் அவர்களுக்கு தேவையான வசதிகளையும் கடந்த கூட்ட அரசாங்கம் வழங்காமையும் அவர்களுடைய வீழ்ச்சிக்கு ஒரு முக்கிய காரணங்களில் ஒன்றாகும். அவ்வாறு இருந்த கூட்ட அரசாங்கத்தை பொறுப்படுத்தியிருக்கின்ற புதிய ஜனாதிபதி இன்று இந்த விவசாயிகள் படுகின்ற வேதனைக்கும் கஷ்டத்திற்கும் அவர்கள் முகம் கொடுக்கின்ற பிரச்சனைகளுக்கும் தீர்வு வழங்க வேண்டிய தேவை இருக்கிறது என்பதை இந்த உயர் சபையிலே முன்வைக்க விரும்புகின்றேன். குறிப்பாக அம்பாறை மாவட்டத்திலே பட்டாளச்சேனை ஒழுவில் பாலமுனை, அதேபோல பொத்துவில் அக்கரப்பத்து இறக்காமல் வரிப்பொத்தாஞ்சேனை நிந்தவூர் போன்ற பல பிரதேசங்கள், சம்மாந்துறை போன்ற பிரதேசங்களிலே வெள்ளத்தினால் அதிகமான விவசாயிகள் பாதிக்கப்பட்டார்கள், மிகவும் கஷ்டத்துக்குள்ளாக்கப்பட்டார்கள். அவர்களால் மீள முடியாமல் கஷ்டப்படுகிறார்கள், கடனாளிகளாக்கப்பட்டிருக்கிறார்கள். எனவே இன்சூரன்ஸ் வழங்குவதாக, காப்புறுதி வழங்குவதாக சொன்னாலும் அவர்கள் அந்த காப்புறுதி திட்டத்திலும் சரியான முறையிலே உள்வாங்கப்படாதவர்களாக, எதுவுமே இதுவரை கிடைக்காதவர்களாக இருக்கிறார்கள். காப்புறுதி செய்யாத ஏழை விவசாயிகள் இருக்கிறார்கள், அவர்கள் மிகவும் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அவர்களுக்கு எந்தவித கொடுப்பனவுகளோ அல்லது வழங்குவதற்கான எந்த ஆக்கப்பூர்வமான நடவடிக்கைகளையோ முன்னெடுக்கவில்லை என்பதை வேதனையோடு நான் இங்கு சொல்லிக்காட்ட விரும்புகின்றேன். அதேபோலதான் மட்டக்களப்பிலும் திருவோணமலையிலும் மன்னார், வவுனியா, முல்லைத்தீவு போன்ற மாவட்டங்களில் கூட, புத்தளம் பகுதிகள் கூட பல விவசாய நடவடிக்கைகளில் ஈடுபட்டவர்கள் பாதிப்பு, அதாவது அவர்களுக்கு ஏற்பட்ட பாதிப்புக்கான காப்புறுதி என்ற அந்த வசனத்தை சொன்னாலும் அவர்களுக்கான அந்த காப்புறுதி வளங்களிலே மிகவும் ஒரு பாதிப்பு ஏற்பட்டிருக்கிறது. அண்மையிலே மன்னார், வவுனியா, முல்லைத்தீவு டிசிபி கூட்டங்களிலே விவசாயிகள் வந்து அந்த வேதனையான சம்பவத்தை சொன்னார்கள். அந்த காப்புறுதியை வழங்குகின்ற பொழுது ஒருதலை பட்சமாக அதிகாரிகள் அவர்களுக்கு விரும்பிய முறையிலே வழங்குகிறார்கள். விவசாயிகளுடைய உண்மையான பாதிப்புக்கு ஏற்ப அது வழங்கப்படவில்லை என்பதை இந்த இடத்திலே சுட்டிக்காட்டுவதோடு விவசாய அமைச்சர்கள் அந்த விஷயத்திலே கவனம் செலுத்தி விவசாயிகளுடைய கடனிலிருந்து விவசாயிகளை காப்பதற்கு நடவடிக்கை எடுக்குமாறு இந்த உயர் சபையிலே வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல குறிப்பாக மன்னார் வடமாகாண மீனவர்கள் இந்திய மீனவர்களால் மிகவும் பாதிக்கப்படுகிறார்கள். அவர்களுக்கு பல இன்னல்கள் வழங்கப்படுகிறது. அதேபோல நேவியுடைய தொல்லையும் அந்த மீனவர்களுக்கு இருக்கிறது. எனவே இந்த விடயங்களிலே மீனவ அமைச்சர் அவர்கள் கவனம் செலுத்தி மீனவர்களுடைய தற்கால நிலையில் அவர்களை பொருளாதார ரீதியாக பாதுகாப்பதற்கான ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை முன்னெடுக்குமாறு இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதேபோல இன்று அரச உத்தியோகத்தர்களை எடுத்துக்கொண்டால் அவர்களுக்கான சம்பளம், ஒரு குடும்பத்தை கொண்டு செல்ல முடியாத ஒரு துப்பாக்கிய நிலையில் இருக்கிறார்கள். அத்தியாவசிய பொருட்களுடைய விலை மிக அதிகமாக அதிகரித்திருக்கிறது. அதேபோல மின்சார கட்டணம், நீர் கட்டணம், அதேபோல ஏனைய அத்தனை கட்டணங்களும் அதிகரிக்கப்பட்டிருக்கின்ற பொழுது அவர்களுக்கான சம்பள கொடுப்பணம் என்பது அவர்களால் வாழ முடியாத ஒரு துப்பாக்கிய நிலை. இன்று பல அரசு அதிகாரிகள் தங்களுடைய தொழிலை விட்டுவிட்டு செல்கின்ற நிலையை நாங்கள் பார்க்கிறோம். எனவே இந்த விஷயத்திலும் அரசாங்கம் கவனம் செலுத்த வேண்டும் என்று இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதேபோல விவசாயிகளுடைய நெல் கொள்வனவு எந்த வகையிலும் அம்பாறை மாவட்டத்திலிருந்து எனக்கு சொன்னார்கள். அதே போல மன்னார், வவுனியா, முல்லைத்தீவிலும் சொன்னார்கள். விவசாயிகள் நெல் கொள்வனவுக்காக எந்த ஒரு ஆக்கப்பூர்வமான நடவடிக்கையும் அரசாங்கம் முன்னெடுக்கவில்லை. இதனால் தனிப்பட்ட வியாபாரிகள் அவர்களுக்கு வேண்டிய விலையிலே, குறைந்த விலையிலே கஷ்டத்தில் இருக்கின்ற விவசாயிகள், கடனிலே இருக்கின்ற விவசாயிகளால் அவர்களால் தாக்க
முடியாது.
எனவே அந்த விஷயத்திலே கவனம் செலுத்துமாறு உங்களுக்கு இந்த உயர் சபையிலே நான் வேண்டுகோள் விடுக்கின்றேன். அதேபோல எங்களுடைய சமூகம் சார்ந்த விஷயம், சஹ்ரானுடைய குண்டுபிடிப்புக்கு பிறகு முஸ்லிம் சமூகத்தை ஓரக்கண்ணால் பார்ப்பது மட்டுமல்லாமல் பல்லாயிரக்கணக்கானோரை சிறையில் அடைத்தது மட்டுமில்லாமல் பல தொல்லைகள் இன்னும் நீங்கிய பாடாக இல்லை. ஒரு அரபு புத்தகத்தை அல்லது ஒரு அல் குர்ஆனை வெளிநாட்டிலிருந்து கொண்டு வர முடியாத ஒரு துப்பாக்கி நிலை. அதாவது பாதுகாப்பு அமைச்சுடைய செயலாளர் கோட்டா ஜனாதிபதியாக இருக்கின்றவர் ஒரு கடிதத்தை அனுப்பியிருக்கிறார், அரபு புத்தகங்கள் வந்தால் அனுமதிக்க வேண்டாம் என்று. அல் குர்ஆன் என்பது உலக மக்களால் அங்கீகரிக்க, அதாவது உலகம் முழுக்க ஓதுகின்ற குர்ஆனாக இஸ்லாமியர்கள் பின்பற்றுகின்ற வேத நூலாக இருக்கிறது. எனவே அவர் அல் குர்ஆனை கூட கொண்டு வர முடியாத துப்பாக்கி நிலை. இந்த ஒரு கடிதத்தை பாதுகாப்பு செயலாளர் வழங்கிய கடிதத்தை வைத்துக் கொண்டு ஒரு மோசமான செயல்பாடு நடக்கிறது. ஒரு அரபு கல்லூரிக்கு தேவையான புத்தகங்களை கொண்டு வர முடியாத துப்பாக்கிய நிலை. இன்று இன்டர்நெட் அதாவது ஆன்லைன் ஊடாக எல்லாவற்றையும் படிக்கக்கூடிய ஒரு சூழல் இருக்கின்ற பொழுதும் இவ்வாறான புத்தகங்களை கொண்டு வருவதற்கு மட்டும் இலங்கையில் மட்டும் தடை செய்யப்பட்டிருக்கிறது. ஒரு சுற்றுலா பயணி ஒரு அரபு புத்தகத்தை வாசிப்பதற்காக அரபு நாட்டிலிருந்து கொண்டு வந்தால் அதை பறித்தெடுக்கிறார்கள். எனவே இந்த நிலையை மாற்ற ஜனாதிபதி ஒரு நிமிடத்தில் இந்த பிரச்சனையை தீர்க்க முடியும். எனவே இதை உடனடியாக பாதுகாப்பு செயலாளருக்கு, பாதுகாப்பு அமைச்சராக இருக்கின்ற ஜனாதிபதி அவர்கள் சொல்லி அந்த லெட்டரை விட்ரோ பண்ணுமாறு, அவசரமாக அதை செயல்படுத்துமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல ராகம பள்ளிவாசல், ராகம ஹாஸ்பிட்டலில் ஒரு பள்ளிவாசல் இருந்தது. வைத்தியர்கள் மட்டுமல்ல நோயாளிகள் போய் தொழுவதற்கான ஏற்பாடு இருந்தது. ஈஸ்டர் குண்டு தாக்குதல் நடந்த மறுதினமே அதை மூடி வைத்திருக்கிறார்கள். ஈஸ்டர் குண்டு தாக்குதலுக்கும் ராகம பள்ளிவாசலுக்கும் என்ன சம்பந்தம் என்று நான் கேட்கின்றேன். அதே போல நோரலியா மாவட்டத்திலே ஒரு நூறு உடைந்த தோட்டத்திலே இருக்கின்ற ஒரு பள்ளிவாசலே 100-120 பேச் காணிக்குள்ளே இஸ்லாமிய நிறுவனம் ஒன்று ஒரு 5 வீடுகளை கட்டி கொடுத்தார்கள். அந்த பள்ளிவாசலுக்கு வருமானம் இல்லை என்பதற்காக அங்கிருக்கின்ற பிரதேச செயலாளர் அந்த காணி அதாவது கட்டும் வரை இருந்துவிட்டு வீடுகள் கட்டி முடிய அந்த 5 வீடுகளையும் அரசுடைமையாக்க வேண்டும் என்று வழக்கு போட்டு அந்த ஏழை மக்கள் நீதிமன்றம் செல்ல முடியாத காரணத்தினால் ஒரு தலைப்பட்சமாக நீதிமன்ற தீர்ப்பு அரசு அதாவது பிரதேச செயலாளருக்கு சாதகமாக வர 5 வீடுகளையும் இந்த அரசு வீடுகளாக மாற்றியிருக்கிறார். கேவலமான விஷயம். ஜீவன் தொண்டமான அமைச்சருக்கு நான் கடிதம் எழுதினேன், ரமேஷ் என்ற சிடபிள்யூசி எம்பிக்கு நான் கடிதம் எழுதினேன், தொலைபேசியிலே பலமுறை சொன்னேன், இதுவரை எந்த தீர்வையும் காணவில்லை. தயவு செய்து இவ்வாறு சிறுபான்மையாக முஸ்லிம்கள் வாழ்கின்ற நோரலியா மாவட்டத்திலே காலங்காலமாக உங்களுக்கு தான் வாக்களிக்கிறார்கள், இவ்வாறான கேவலமான வேலைகள் செய்வதை அனுமதிக்காதீர்கள். யார் அந்த அரசு அதிகாரி என்று பார்த்து அடுத்த டிசிபி கூட்டத்திலே மாற்று நடவடிக்கை எடுத்து அந்த காணியை அந்த பள்ளிவாசலுக்கு எழுதி கொடுக்க நடவடிக்கை எடுங்கள் என்று ஜீவன் தொண்டமானுக்கும் ரமேஷ் பாராளுமன்ற உறுப்பினருக்கும் நான் இந்த இடத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அதே போல அரசாங்கத்துக்கும் அரசாங்க அதிபர் அல்லது அதற்கு பொறுப்பான பிரதம அமைச்சரும் இந்த விஷயத்திலே, அதே போல இஸ்லாமிய கலாச்சாரத்துக்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சரும் இந்த விஷயத்திலே கவனம் செலுத்துமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதே போலதான் மகரையிலே 100 வருஷத்துக்கு மேலாக சிறைச்சாலைக்கு பக்கத்தில் இருந்த பள்ளிவாசல், 7-8 கிராமங்கள் அங்கு இருக்கிறது. அந்த பள்ளிவாசல் 100 வருஷங்களுக்கு மேலாக இருந்த பள்ளிவாசலை இழுத்து மூடி இருக்கிறார்கள். நான் அண்மையிலே அங்கு விஜயம் செய்து பார்த்தபொழுது ஒரு மோசமான செயல், அங்கு அந்த பள்ளிவாசலை இன்று அவர்கள் படுப்பதற்கும் அவர்களுக்கு தேவையில்லாத விஷயங்கள் நடத்துவதற்கும் செயல்படுத்துகிறார்கள். ஒரு 40 பேச் காணியாவது அங்கு கொடுங்கள், நாங்கள் பள்ளியை ஒன்று கட்டிக் கொடுக்கிறோம் என்று நான் ஜனாதிபதிக்கு கடிதம் அனுப்பினேன். எனவே எனவே தயவு செய்து ஜனாதிபதிக்கு ஒரு கடிதத்தை அனுப்பின இந்த விஷயத்தில் தலைவர் நீதி அமைச்சரிடம் பலமுறை சொன்னேன், எந்த நடவடிக்கையும் இல்லை. தயவு செய்து 7-8 கிராமங்கள் தொழ முடியாத துப்பாக்கி நிலை, ரமலான் வருகிறது, அவருடைய மார்க்கடமை செய்ய முடியாத நிலை, இதை அவசரமாக கொடுக்கலாம், இதெல்லாம் நடைமுறை பிரச்சனைகள். அதே போல எத்தனையோ பல விஷயங்கள் அதாவது எங்களுடைய சமூகம் இன்று எதிர்நோக்கி கொண்டிருக்கிறார்கள். இந்த விஷயத்திலே கவனம் செலுத்துங்கள். வவுனியா மாவட்டத்திலும் மன்னார் மாவட்டத்திலும் ஆறு பாடசாலைகள் நான் அமைச்சராக இருக்கின்ற பொழுது கட்டிய பாடசாலைகள் பாவக்குளத்திலே, அதே போல சாலம்பி குளத்திலே ஆணை விழுந்தான், வவுனியா மாவட்டத்திலும் மன்னார் மாவட்டத்திலே காக்கேங்குளம், அதே போல சொர்ணபுரி வேப்பங்குளம், இந்த ஆறு பாடசாலைகளை அறகுறையாக கட்டிய பாடசாலையில் மக்கள் நிழலிலே இருக்கிறார்கள், அவர்களால் படிக்க முடியவில்லை, மர நிலையிலே இருந்து படிக்கிறார்கள் என்று கேட்டபொழுது அரசாங்கம் அதை முழுமையாக கட்டுவதற்கு பணத்தை ஒதுக்கி டெண்டர் கால் பண்ணியிருந்தார்கள். இங்கு இருக்கின்ற ஒரு ராஜாங்க அமைச்சர் வந்து அந்த இதை நிறுத்துமாறு நான் வெளிநாட்டுக்கு போன பொழுது ஜனாதிபதி செயலகத்தையும் அதே போல நிதி கல்வி அமைச்சுக்கு சென்று அதை நிறுத்தி இருக்கிறார். தயவு செய்து அந்த பள்ளிக்கூடங்களை மக்களுக்கு கொடுங்கள், இவ்வாறு கேவலமான வேலைகளை செய்யாதீர்கள், இவ்வாறு செய்தனால்தான் கடந்த அரசாங்கம் வீட்டுக்கு போக வேண்டியது என்பதை சொல்லி இவ்வாறான விஷயங்களிலே கவனம் செலுத்துமாறு.
அதாஸ்தேக்கு டைனா மந்திரி துமிய அர ஹரின் பிரணாந்து எமெத்துமா இந்தியாவட்டுக்கு இல்ல கருப்பு ஏ ශ්‍රී ලංකාවෙන් පාවා දෙන්නන් සොයනවා නම් මාත් ඒ සඳහා සුදුස්සෙක් කියන ප්‍රකාශය බුදුදහම ඉන්දියාවෙන් අපිට ලැබුණ කියන කාරණය මත සාධාරණීකරණය කරන්න උත්සාහ කරා. අපි එතුමිට කියන්න ඕනේ බුදුදහම ලංකාවට ලැබුණ ඉන්දියාවෙන්ුත් නෙවෙයි, ඉන්දියාව කියලා රටක් එදා පැවතුනේ නැහැ. ඒ මගදාදී රාජ්‍යයන්ුත් අසමත් වුණා. ඒ ශ්‍රේෂ්ඨ අශෝක අධිරාජ්‍යයෙන් පස්සේ පවා බුදුදහම රැකගන්න. මේ පුංචි ශ්‍රී ලංකාවේ අපි තමයි පරපුරෙන් පරපුර සතුරු ආක්‍රමණයට මුහුණ දෙමින් ජීවිත පරිත්‍යාගයෙන් ඒ ත්‍රිපිටකය රැකගෙන ලෝකයට දායාද කළේ කියන කාරණේ. දැන් අද අධිකරණ මූලික වශයෙන් පැවතුනේ අධිකරණ අමාත්‍යාංශ හා සම්බන්ධ අධිකරණ නියෝග වගයක් අනපනත් සම්බන්ධයෙන් විවාදයක් නිසා මම අත වශයෙන්ම මේ පසුගිය කෙටුම්පත් ගණනාවක් සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ මැදිහත් වීම මේ සභාවේ සාකච්ඡාවට ලක් කිරීමට විශේෂයෙන්ම මම බලාපොරොත්තු වුණා. අද අධිකරණ ඇමතිතුමා මේ සභාවේ රැඳී ඉඳී කියලා එතුමාගේ අවධානයට යොමු කරන්න බලාපොරොත්තු වුණා. අපි ගත්තොත් එහෙම දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ආදි සෑම පනතක්ම නීතිපතිතුමාගේ කාර්යභාරය ශ්‍රේෂ්ඨ අධිකරණයේ පුරවැසියන් මේ කෙටුම්පත් අභියෝගයට ලක් කරාම එහිදී කරන්න සිදුණු සංශෝධන ප්‍රමාණයත් එක්ක නීතිපතිතුමාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ බරපතල සැකසංකා මතුවන බව කිව යුතුයි. දැන් අපි නව ශ්‍රී ලංකා මහ බැංකු කෙටුම්පත සැලකිල්ලට ගත්තොත් එහෙම එහි වගන්ති 134යි. ඒ වගන්ති 134න් පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ කෙටුම්පත අභියෝගයට ලක් කරාම වගන්ති 46ක් ව්‍යවස්ථා විරෝධීයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා. ඒ නිකම්ම නෙවෙයි. හරි අපූරු හැඳින්වීම් වගයක් සමග දැන් මේ මහ බැංකු පන කෙටුම්පතේ නීතිපතිතුමාගේ අනුමැතිය ඇතුව ව්‍යවස්ථාවට අනුකූලයි අධික ඉදිරිපත් වෙච්ච කෙටුම්පතේ වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ආබිටරි නැත්නම් අන්තනෝමතික පදනම් විරහිත හිතුවක්කාරි කැප්‍රිෂස් නිශ්චිත නැති චපල ඉන්කන්සිස්ටන්ට් ව්‍යවස්ථාව හා අනුකූල නොවන අන්රීසනබල් හේතු යුක්තියක් නැති අයුතු ආදී විශේෂණ වලින් හඳුන්වා දෙමින් එම වගන්ති සම්බන්ධයෙන් මේ මහ බැංකු කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කරනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබන කෙටුම්පත් අපේ පුරවැසියන් අභියෝගයට ලක් කරාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුව වෙන්නේ මෙතරම් පහත් මට්ටමකින් නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය කුමක්ද කියන ප්‍රශ්නය අපිට මතු කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් සිදු වුණේ ඊටත් පුදුම තත්ත්වයක්. කෙටුම්පතේ වගන්ති 56යි. පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම නීතිපතිතුමා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරල්තුමා නඩුව ඇසීමටත් පෙර ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇසීමටත් පෙර නීතිපතිතුමා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරල්තුමා අවසර ඉල්ලනවා වගන්ති 30ක් අලුතෙන් ඉදිරිපත් කිරීමට. එහෙමත් නැත්නම් වගන්ති 30කට අලුතෙන් සංශෝධන ගේන්න. වගන්ති 56න් 30ක්. සමස්ත පනතෙන් 154ක්. පනතෙන් භාගයකට වඩා දැන් ව්‍යවස්ථාවට අනුකූලයි කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාගේ අනුමැතිය සහිතව ගැසට් කරන ලද කෙටුම්පතක් පුරවැසියන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරාම නඩුව අහන්න ඉස්සෙල්ලා නීතිපතිතුමා ඉල්ලා සිටිනවා නම් මේකේ වගන්ති වලින් භාගයකට වඩා 50%කට වඩා වගන්ති 50න් 30ක් වෙනුවෙන් මට අලුත් වගන්ති නැත්නම් අලුත් සංශෝධන ඉදිරිපත් කරන්න දෙන්න කියලා මේක අපේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන නීතිපතිතුමා ගැන බරපතල සැකසංකා මතු කරන තත්ත්වයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේදී තමන් ඉදිරිපත් කරපු කැටුම්පත වෙනුවෙන් පෙනී ඉඳලා ඒ කැටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි කියලා පෙන්වන්න උත්සාහ කළා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබුණා නම් ඒක වෙනම කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පුරවැසියන් ගිය වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩුව විමසන්නත් පෙර නීතිපතිතුමා කියනවා නම් මට වගන්ති 30ක්
මිනිත්තු දෙකක් කාලයක්
පනතෙන් භාගයකට වඩා සංශෝධනය කරන්න ඉඩ දෙන්න කියලා අපිට මතක් වෙන්නේ අර කරපිය දාගත්තු පුහුල් හොරා මෙතන ඉන්නවද කියලා බලනකොට කරපිහාගත්තු ඒ පුහුල් හොරාව නෙවෙයි පුහුල් හොරා කරෙන්දෙනේ කියන ඒ කියමන අපිට කුඩා පන්තිවල ඉගෙන ගන්න ලැබෙන්නේ මෙවැනි චරිත අඳුරා ගන්නද. දැන් ඊළඟට මේ පනතේ මම අවසන් කිරීමට පෙර මේ කොමිෂන් සභාව දැන් පනතේ කෙටුම් පත ගත්තොත් එහෙම මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ ඒ ක්‍රම පිළිබඳ සුරක්ෂිතතාව පිළිබඳව කොමිෂන් සභාවේ සමාජයෙන් පස් දෙනයි පස් දෙනාම පත් කිරීම සඳහා යෝජනා කරන්නේ ජනාධිපතිතුමාට. දැන් පුරවැසියෝ අධිකරණයට ගිය ගමන් නීතිපතිතුමා කියනවා නෑ මේක ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට අපි යටත් කරමු කියලා. ඒතොර ව්‍යවස්ථාදායක සභාව 13 වෙනි සංශෝධනයේ ඉඳන් මේ ගරු ජනාධිපතිතුමාගේම එතුමාම පෙනී සිටි අදහස. මේ අද ඉන්න අධිකරණ මැතිතුමා මිදියත් වෙලා තමයි 21 වෙනි සංශෝධනයේ හරහා නැවතත් අපි සියලු දෙනාම ඡන්දය දීලා 21 වෙනි සංශෝධනයේ සම්මත කළා. ජනාධිපතිතුමාගේ ඒ අන්තර්නෝමිතික ක්‍රියාමාර්ග ව්‍යවස්ථාදායක සභාවේ සුපරීක්ෂාකාරීත්වයට යටත් කරේ. එසේ තිබියදී ලැජ්ජයි නිന്ദාසගතයි ගරු ඇමතිවරුත් නීතිපති දෙපාර්තමේන්තුවත් අනේ ජනාධිපතිතුමනි ඔබතුමා කැමැති පස් දෙනෙක්පත් කරන්න කියලා කෙටුම්පත් හදනවා. දැන් මේ අධිකරණයේ කරපු සංශෝධන නිසා කලව කඩිමුඩියේ කරපු සංශෝධන නිසා මේ කෙටුම්පත අර අධිකරණයේ අද උදෙත් ගරු විපක්ෂ නායකතුමා පෙන්වා දුන්නා මෙතන වගන්ති 9ක්ද කොහෙද අධිකරණයේ ඒ නියමයන්ට අනුකූලව සංශෝධනය වෙලා නැහැ කියලා ඊට අමතරව අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේකේ මේ සමාජයන් පත් කිරීම සම්බන්ධයෙන් ගත්තත් ජනාධිපතිතුමා මේ පස් දෙනා යෝජනා කරන්නේ. එතකොට මේකේ වගන්තියක් තියෙනවා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබිලා දින 14ක් දුල ජනාධිපතිතුමා පත් කරේ නැත්නම් පත් වුණාසේ සැලකේ කියලා. ඇයිද එනේ ජනාධිපතිතුමාම නම් යෝජනා කරන්නේ අහවල් දෙකට ජනාධිපතිතුමා පත් කරන්නේ නැතු ඉන්නේ. මේක එන්න ඕනේ දැන් අනිත් පනත්වල තියෙන්නේ ඒ අදාළ ඇමතිවරයා යෝජනා කරන්නේ. එතකොට ඇමතිවරයා ජනාධිපතිතුමා අතර ඒ දේශපාලන බලවේග දෙකක වෙන්න පුළුවන්. එතකොට එවැනි වගන්තියක් පනක තියෙන්න අවශ්‍යයි. දැන් මේ පනතට ඒක අවශ්‍ය දෙය
ආකාරයේ
මම අවසන් කරනවා. මේ පනතට එන්න ඕනේ ඒකේ අනිත් පැත්ත නෙමෙයි. මේක එන්න ඕනේ ජනාධිපතිතුමා නම් යෝජනා කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබුණොත් ජනාධිපතිතුමා නම් යෝජනා නොකළොත් මේ මුළු ක්‍රියාවලියම පියවුලකට යනවා. මේක මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අපේ රටේ වෙලා තියෙනවා. ඒ නිසා මේකේ වගන්තිය තිබිය යුතු තිබුණේ අනුමත වුණොත් ජනාධිපතිතුමා පත් කිරීම සම්බන්ධයෙන් නෙවෙයි. අනුමතිය නොලැබුණොත් කුමක්ද කළ යුත්තේ කියන එක. ඉතින් මේ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිසි මැදිහත් වීම මක පෙන්වීම නොලැබීම තුළ නැත්නම් නිසි සුපරීක්ෂකකාරී තත්ත්වයක් නැතිවීම තුළ මේ අනපනත් පොඩි එකාගේ ලියුම වගේ වරදින් ගහන ව්‍යාකූල දැන් අපි සම්මත කරපු දෙපැත්තම එකතු කරලා දූෂණ විරෝධී පනතක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ආයි සංශෝධන ගේන්න වුණා. නීති දෙපාර්තමේන්තුවේ අපරීක්ෂාකාරී බව නිසා. ඒකේ තිබුණේ සමාජීයකෝ 5යි ඝනපූර්ණයක් 5යි. ඇමතුමාට අපි පෙන්වලා දුන්නේ මේ අමාත්‍යංශ කාර්ක සභාවේදී මෙහෙම ගියොත් මේක ක්‍රියාත්මක කරන්න ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව. මේ නිසා අපි ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක මේ ආණ්ඩු පක්ෂ විපක්ෂයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක්, අපේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා කරුණාකරලා ගැඹුරින් මේ සම්බන්ධයෙන් කල්පනා කරලා නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීමට කටයුතු යොදන්න නීතිපති දෙපාර්තමේන්තුව මේ පාර්ලිමේන්තුවේ ගරු සභාවකට ගෙන්වලා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා නිසි පියවර ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
මීලකට උදේන කිරින්දකර ගරු මන්ත්‍රීවරු ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. බොහොමත්ම ස්තුතියි මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. ඇත්තටම අද විශේෂයෙන් මේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරනකොට අද විශේෂ මාතෘකාවක් වෙලා තියෙන්නේ මහ බැංකුවේ පඩි වැඩිවීම සම්බන්ධයෙන්. මම හිතන්නේ මේක සම්බන්ධ ජනතාව විශේෂයෙන් අවධානය යොමු කරන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරත් ඒ පඩි වැඩි කිරීම ඒ අවශ්‍ය කාල සීමාව තුළ දෙන්න තරම් ආර්ථික හැකියාවක් නැහැ කියලා ආණ්ඩුව කියද්දි ඒ වගේ මේකෙන් භාගයක් ජනවාරි ඉඳලා දෙනවා කිව්වට දීමලම ක්‍රියාත්මක කරන්න බැරි වකවානුවක මේ රටේ ආර්ථිකයේ මර්මස්ථානයක් වෙන ශ්‍රී ලංකා මහ බැංකුව තුළ මේ අසාමාන්‍ය පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් මේක හරියට තමන් අතේ හැඳ තියාගෙන තමන්ගේ පිඟානම බෙදා ගන්නවා වගේ වැඩක්. ඒතර මෙන්න මේ தત્ත්වය තුළ අපි දකිනවා මේ පෙරහැරේ කසකාරයෝ විතරයි. මොකද මහ බැංකුව විශේෂයෙන් ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය තුළ කියලා තියෙනවා මේක මේ සාමූහික ගිවිසුම් මත වර්ෂ 3 තුනට වෙන පඩි වැඩි කිරීමක එක් ප්‍රතිපලයක් විදිහට මේ සාමූහික ගිවිසුම් සංකල්පය 90 දශකයේ ආවට පස්සේ මහ බැංකුව විතරක් නෙමෙයි රටේ ප්‍රධාන බැංකුව රාජ්‍ය බැංකු තුලත් ඒ වගේම විදුලි බල මණ්ඩලය ඇතුළු තවත් මණ්ඩල රැසකත් මේ සාමූහික ගිවිසුම් ක්‍රමය තුළ පඩි වැඩි කිරීම සිද්ධ කරනවා. සේවකයන්ට පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අද ආණ්ඩුව පැත්තෙන් කතා කරනකොට තාමත් මේ දැනගන්න ලැබුණේ මේ ආර්ථිකය තාම ශක්තිමත් වෙලා නැහැ. තාමත් ගැටලු උත්සාහගතයි. මේක අනාගතයේ ප්‍රශ්න ඇතිවිය හැකියි කියන තත්ත්වයක් තුල ඉඳගෙන තමයි කතා කරන්නේ. ඉතින් මෙවන් තත්ත්වයක් තුල මෙවන් අතිවිශාල පරිවැඩි කිරීමක් සම්බන්ධයෙන් මම හිතන්නේ අපි හැමෝම අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් ගෙවිදු කුමාරතුංග මහත්මයා දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. විශේෂයෙන් තමන්ගේ සේවක අර්ථසාධක අරමුදල රටේ සමස්ත රාජ්‍ය සේවකයාගේ සේවක අර්ථසාධක අරමුදල කපා හැරලා 9%කට පොඩිය ලැබෙනකොට මහ බැංකුවේ 29.27% ප්‍රමාණයකින් පොලි ප්‍රතිශතයක් පවත්වාගෙන යම්. මෙන්න හිතන මේක තුල මේ සාධාරණත්වයේ රටේ තියෙනවද? මේ රටේ අපි බලාපොරොත්තු වෙන්නේ මහ බැංකුවේ ආයතනයක් තුල රටේ හැමෝටම සාධාරණයක් කියනවාද කියන එක. අනික එක මේ රටේ ආර්ථිකයේ වැටෙන බව දැක්කේ නැති. වැටෙන ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ කියලා දැක්කේ නැති මේ නිලධාරීන්ටද පරිවැඩි කරන්නේ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොවුන් ඉදිරියේ තමන්ට දුන්න තමන්ට උපදෙස් ලබා නොදීම සම්බන්ධයෙන් මට මතකයි 2021 ජූනි මාසේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉතාම දැඩි ආවේගයෙන් මේ මහ බැංකු නිලධාරීන් ඒ වගේම මූල්‍ය මණ්ඩලය ඒ වගේම ෆයිනන්ස් මිනිස්ට්‍රි එකේ මේ සියලුම නිලධාරීන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරා. රටේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව කතා කර කටයුතු කරන්නට බැරි නම් ඒ වගේම Tamanට මේ ආර්ථික අර්බුදේ අඳුන ගන්නට බැරි නම් මේ ආර්ථික අර්බුදේ නිසි විසඳුම් දෙන්න බැරි නම් ලෝකයේ අනික් රටවල් උදාහරණ ගනිමින් ප්‍රකාශ කරා ලොකු ආර්ථික අර්බුදයක් ඉදිරියේ එනවා. ඒකට අද එළි වෙනකොට පහුවදා එළි වෙනකොට Tamanගේ යෝජනා මොනවද කියන එක කියන්න කියලා අපිට මතකයි. පහුවදා උදේට මාධ්‍යවල දැක්කා මහ බැංකුවේ තට්ටු සියල්ලගෙම රෑ ලයිට් පත්තු කරලා වැඩ කරා. මේ මහ බැංකු නිලධාරීන් තමයි මේ රට අනාගතයේ දකින්න ඕනේ. ඔවුන් තමයි PhD ඇතුළු සියලුම අධ්‍යාපන සුදුසුකම් අරගෙන මේ රටේ ආර්ථිකය හසුරවන්නේ. හැබැයි ආණ්ඩුවෙන් දුන්න ශිෂ්‍යත් අනික් ආයතනවලින් තියෙන ශිෂ්‍යත් අන්තිම මොහොතේ ලැබෙන්නේ අනික් ආයතනවලට. නමුත් මේ නිලධාරීන් යනවා ගිහිල්ලා ඉවරලා මේ රටේ ආර්ථිකය මොකද්ද කරේ? හැබැයි හැමදාම බැනුම් අහන්නේ දේශපාලඥයා. මේ නිලධාරීන් තියාගෙන මම කියනවා අනාගතයේ ජනාධිපතිවරයන් ඉන්න අය අපි විපක්ෂ නායකතුමා අනික් තරඟකරුවන් ඒ වගේම ආණ්ඩු ඇති කරන්න යන සියලුම දෙනා මතක තියාගන්න මේ නිලධාරීන් කරන මම හිතන්නේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. ඔවුන් නිසි උපදෙස් දුන්න නම් මේ රටට මේ ආකාරය වෙන්නේ නැහැ. ඒ තමන්ගේ වගකීම අතහැරලා තමන් වෙනුවෙන් තමන්ගේ හැන්දෙන් බෙදා ගන්න නිලධාරී පැලැන්තියක් එක මම හිතන්නේ රටක් ඉස්සරහට යන්න බෑ. ඒ වගේම අපිට මතකයි මේ පසුගිය සති කිහිපයකට කලින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කර එතුමාගේ ප්‍රකාශය තුළ මේ මහ බැංකුවේ නිලධාරීන් කොහොමද කටයුතු කරන්නේ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කොහොමද කටයුතු කරන්නේ, ජනාධිපතිවරයාට පව වැරදි තොරතුරු දෙමින් ඔවුන් තමන්ගේ තනතුරු භුක්ති විඳින ආකාරය කොහොමද කියලා. එමුනම් මේ මොවුන්ට මේ පඩි වැඩි කරන්නේ ජනතාවගේ බදු මුදලෙන්. මොකද මහ බැංකුව තුළ මුදල් අච්චු ගහලා ඔවුන්ට පඩි ගෙවන්නේ නැහැ. එතන මෙන්න මේ தත්ත්වයන් අපි අඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් පෙරහැරේ කසකාරයා ගියාට පස්සේ අනික් බැංකුවලත් මේ தත්ත්වය ඇති වෙනවා ඉදිරියේදී. ඒ தත්ත්වවල තින්නේ මිනිසුන්ට කට පියාගෙන ඉන්න විතරයි. ඒ ඉඳ තමයි මහ බැංකුව ස්වාධීන කරන පනත ගේනකොට අපි ඔක දැක්කේ. ඒකට කතා කරේ. ඒකට විරුද්ධ වුණේ. හැබැයි එතකොට උඩ පැන පැන තනත් ගෙනල්ලා IMF එකට ඕනේ විදිහට සලකනකොට මේ අනතුරුදායක தත්ත්වයන් අපි ආණ්ඩුව දැක්කේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ.
තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා ගර්මන්තුම.
ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන් කතා කරන්න ඕනේ මේ රටේ මේ වර්ජන සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවක වැඩ කටයුතු කරන ආකාරය ගැන. අපි දන්නවා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවන්ගේ අධ්‍යාපනයේ මාස ගානකින් අවුරුදු ගානකින් පිටිපස්සට ගිහිලා දෙන වකවානුවක්. මේ රටේ දීර්ඝතම ගුරු උද්ඝෝෂණයේ වර්ජනයේ තිබ්බා. ඒ අවශ්‍ය වෙලාවේ උත්තර දුන්නේ නැහැ. අවශ්‍ය වෙලාවේ සහන දුන්නේ නැහැ. හැබැයි මාස ගානක් ගිහිල්ලා ළමයන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වුණාට පස්සේ ඔවුන්ට පඩි වැඩි කරා. හැබැයි දරුවෝ තමයි මේකෙන් අනාතු වෙන්නේ. මොකද පාසල් සිසුන් කියන්නේ අවුරුදු 18ක් ලැබලා නැති බහුතරයක් ඉන්නේ. පුරවැසියෝ විදියට ඔවුන්ව පිළිගන්නේ නැහැ. ඔවුන් චක්නුතාවයෙන් පෙළෙන පුද්ගලයෝ නෙවෙයි. රෝහල් ක්ෂේත්‍රයේ බෙහෙත් ගන්න එන පුද්ගලයන් අශක්නුතාවයෙන් පෙළෙන පුද්ගලයන්. ඒ දෙකොල්ල ප්‍රාණපේඩ ගරගෙන මේ රටේ සිදුවන මේ වර්ජන රැල්ල තුළ ඔවුන්ට හෙන ඉල්ලන්නේ ඒකයි ජනතාව. මේක වගකීම වෘත්තීය සමිති විතරක් නෙවෙයි රජය ලබා ගන්න ඕනේ. මොකද රජය ඒ ප්‍රශ්න වලට අවශ්‍ය අවස්ථාවේ උත්තර දෙන්නේ නැහැ. මිනිස්සුන්ට පෙලෙන්න ඇරලා මිනිස්සුන්ට පීඩාව දීලා අන්තිමේ කමිටු දාලා ඉවරලා මාස කිහිපයක් ගියන පස්සේ අවශ්‍ය ඉල්ලීම් ඉටු කරනවා. ඒක මුල් අවස්ථාවේ කරන්න පුළුවන් එහෙමනම්. එහෙම නැත්නම් මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. අවසානයේ මේ ශක්නුතාවයක් නැති ඒබල් සිටිසන්ස්ලා නොවන සිසුන් සහ
රෝගීන්ගේ පලිගැනීමක් සිදු වෙන රෝගීන්ගේ ජීවිතවලින්. එහෙනම් මෙන්න මේ සම්බන්ධයෙන් අපි ආණ්ඩු විදිහට විපක්ෂයේද මේ සියල්ලම අවධානය යොමු කරන්න ඕනේ. මොකද මෙහෙම රටක් දුවන්නට බෑ. මෙහෙම රටක් දුවන්නට බෑ. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු විය යුතුයි. ඒ ඉටු වීම යුතු සාධාරණ ලබා දීම සඳහා ආණ්ඩු මුල් මොහොතේ කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් මේ අපේ අහිංසක සිසු දරුවන්, අහිංසක රෝගීන් හැමදාම එක්ක රෝගීන් මිය යනවා. ඔවුන්ට ත්‍රිරෝද රථයකින් රෝහල්ට එන්න යන වියද මොකද ඒක සම්බන්ධින් උත් නියාමනයක් නැහැ. ඔවුන් නැවිලා හෙන ඉල්ලන්නේ ඒකයි. මෙන්න මේ தත්ත්වය තුළ මේක අවධානය යොමු කිරීම අනිවාර්යෙන් වැදගත්. රජක් ඉස්සරහට ගිනියනවා නම් ඒ වගේම මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බැලුවොත් ප්‍රාන්ත 52කින් ප්‍රාන්ත 37ක නීති තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ වර්ජන කරන්න බෑ කියලා. මෙන්න මේ වගේ දේවල් අපි ඉස්සරහට ගේන්න ඕන. ඔවුන්ගේ වෘත්ති අයිතිවාසිකම් මැඩ පවත්තන්න නෙමෙයි. වෘත්ති අයිතිවාසිකම් දෙන්න ඕනේ. හැබැයි ඒ වගේ වර්ජන කරනකොට ළමයින්ට හානියක් නොවන, රෝගීන්ට හානියක් නොවන විකල්ප වැඩ පිළිවෙලටත් යන්න ඕනේ. ඒ සඳහා ආණ්ඩුත් අවධානය යොමු කරන්න ඕනේ. සම්පූර්ණ වගකීම දෙපැත්තටම බෙදෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් නවතිනවා. බොහොම
ස්තුතියි. ස්තුතියි ගර්මන්තුමා. ඊළඟට අලි සහි මෞලානා ගර්මන්තුමා, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
Thank you, Chair. Bismillah ar-Rahman ar-Rahim. The current economic situation in Sri Lanka is challenging, characterized by low GDP growth, high public debt, fiscal deficits, balance of payments issues, depreciating currency, and rising inflation. Honorable Chair, having Sri Lanka economy has faced such several challenges in recent years, these economic challenges have been exacerbated by the impact of the mismanagement, corruption, nepotism, and lack of rule of law, which has led to disruption in various sectors and a decline in economic activities. The report by Verite Research highlights the concerning lack of action in Sri Lanka regarding blacklisting. Contractors engage in corrupt practices in public procurement. In contrast to other South Asian countries like Nepal and Bangladesh, which have been hundreds of contractors blacklisted for corrupt activities, Sri Lanka has not blacklisted even a single contractor for such actions. This has led to Sri Lanka having a worst record among South Asian countries in this regard. Corruption has been a significant contributing factor to economic crisis in Sri Lanka. Rampant corruption leads to mislocation of resources, undermines investor confidence, deters foreign investments, and hampers economic growth. Corruption is government institution and public service that distorts market mechanism, increases the cost of doing business, and reduces overall economic efficiency. Honorable Chair, farmers in Sri Lanka face numerous challenges, including lack of access to credit, fluctuating market prices, inadequate infrastructure, and difficulties in obtaining quality inputs such as seeds and fertilizers. Additionally, unpredictable weather patterns and natural disasters pose risks to crop yields and livelihoods. Fishermen also encounter various issues such as competition from industrial fishing vessels, overfishing, declining fish stocks, and environmental degradation, lack of proper equipment, safety measures, and market access further hinder the fishing industry's sustainable development. Honorable Chair, the northern and eastern parts of Sri Lanka have suffered immensely from the effects of the civil war that occurred from 1983 to 2009, resulting in widespread displacement, infrastructure destruction, and increased poverty. Even after the conflict ended, these regions face economic challenges such as limited job opportunities and insufficient access to basic services, particularly affecting the agriculture sector. Social issues like limited education and healthcare access further perpetuate poverty, affecting vulnerable groups like war-affected population and marginalized communities. Honorable Chair, rebuilding and recovering from the conflict's impact in the northern and eastern region is still ongoing. necessitating reconciliation efforts, infrastructure development, and economic revitalization for sustainable progress. To address these challenges, targeted poverty alleviation programs, improved infrastructure access to markets, job creation, education, healthcare, and social services are crucial. Strengthening community-based initiatives and ensuring the participation of marginalized groups in sustainable development efforts are essential for promoting sustainable development and enhancing the well-being of the population in these regions. Honorable Chair, corruption remains a prevalent issue in Sri Lanka, with reports of corrupt practices in government institutions, public services, procurement processes, and other sectors. Corruption undermines the rule of law, eroded public trust in the government, and distorts market mechanism. It hinders economic growth by increasing the cost of doing business, deterring foreign investment, and fostering an environment of cronyism and rent-seeking behavior. Honorable Chair, addressing the corruption and improving the economic situation in Sri Lanka requires comprehensive reforms, increased transparency, strengthened institution, and effective enforcement of anti-corruption law. Transparency, governance, accountability mechanism, and ethical leadership are essential to combating corruption and promoting sustainable economic development. Having said, thank you for the opportunity. Thank you.
ස්තුති ගරු මන්තුමා මිළඟට වසන්ත යාපා බණ්ඩාර ගරු මන්තුතුමා ඔබතුමාට මෛත්‍රීපාල සිරිසෙන මන්තුමා මිනිත්තු තුනක් එක විනාඩි 10ක කාලයක්
තියෙනවා thank you very much honorable presiding member giving me this opportunity to address this pathetic situation as you know honorable member in our country our young generation now they are facing very serious issues especially regarding unemployment matter. Our government, most probably they are thinking somehow they will try to take their vote by giving something, but it's not actually the final destination. So that the young people, they are expecting quality education and better job opportunities. But you know, most of our leaders, they pay their attention for monetary policy and the fiscal policies. But using those policies, what happened previous years? So most of our young people, they come under poverty. But as because of this poverty, they have to migrate to other countries, finding a job opportunities. Now do you know what happened in previous time duration? සභාපතිතුමනි මේ තරුණ පරම්පරාව පිළිබඳව පාලකයන්ගේ අවධානය යොමු නොවීම එක්ක මේ දරුවෝ ඉතාම අමාරුවෙන් අධ්‍යාපනය ලබාගෙන සමහර වෙලාවට IT ශේෂ්ත්‍රයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඊටත් එහා ගියපු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙන්න පුළුවන්. මේ තරුණ දරු පරම්පරාව බලාපොරොත්තු වෙන කවදා හරි දවසකදී රජයක් විදිහට තමන්ගේ වගකීම් ඉටු කරලා මේ තරුණ දරුවෝ පාසල් අධ්‍යාපනය නිම කරාට පස්සේ එයාට රැකියා ගත වෙන අවස්ථාවක් ලබා දෙයි කියලා. නමුත් පහුගිය කාලේ සිද්ධ වුණේ මොකද්ද? මේ බොහොම අමාරුවෙන් පාසලට ඇතුළත් කරලා කවලා පොවලා මේ පාසල් අධ්‍යාපනය නිම කරපු දරුවන්ට තරුණ දරුවන්ට රැකියා නැති නිසා දැවැන්ත පීඩනයේ ලක් වෙලා ඉන්නවා. මේ දැවැන්ත පීඩනයත් එක්ක මේ තරුණ දරුවෝ රට පුරා රැකියා හොයමින් ඉබාගාති ඇවිදින තත්ත්වයක් වතුවලා තිබෙනවා. මේ විරකියාවෙන් පෙළෙන තරුණ දරු පරම්පරාවේ ඛේද වාචකය පාලකයන්ට හැගැටෙන්නේ නැහැ. ඔබ දන්නවා මෑතකදී මියන්මාරයට අපේ රටේ තරුණ දරුවෝ 56කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට මියන්මාරේ විශාල වශයෙන් මිනිස් ජාවාරම් සිද්ධ වෙනවා කියන එක ඔබතුමාට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මියාවඩි කියන ප්‍රදේශයේ මොයි ගංගා වාසන්නේ දවන්ත මිනිස් සංහාරයක් සිද්ධ වෙනවා මේ මොහොතේ තුලදී
අපේ රටේ පාලකයන්ගේ ලෝක නායකයන්ගේ එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව වග කියන ආයතනවල අවධානය මියන්මාරයේ මේ සිද්ධ වෙන දරුණු ජන සංහාරයට මේකට අවධානය යොමු වෙලා නැහැ. ඒසා ගරු සභාපතිතුමනි, ගත වෙන හැම මොහොතක් තිස්සේම අර නොකල වරදකට වන්දික වන මියන්මාරයේ වධකාගාරවල ඉන්න උගත් තරුණ දරුවන් පිළිබඳව අපේ අවධානය යොමු වෙන්නේ කවදාද? මම කියනවා මේ පිළිබඳ ලෝක අවධානය යොමු යුතුයි කියලා. So this is a duty related to the international authorities, especially UN special organization UN. So you have a big duty in this movement. So please pay your attention regarding this crucial issue. Myanmar දෙවන්ත ජන සංහාරයකින් පෙළෙන රටක්. මේ දෙවන්ත ජන සංහාරයෙන් පෙළෙන රටේ අපේ දරුවෝ තරුණියෝ විදිහට ඒ දරුවන්ට රට ඇතුළ රස්සා නැති නිසා ඔවුන් විදේශගත වෙනවා. ඒ විදේශගත වෙන දරුවන්ගේ පැටිගිරිය හොයන්නේ ඒ අය මොන වීසා මතද ගිය කියලා හොයන එකට වඩා ඒ අය ඇයි මේ රට තුල ඒ අයට රැකියා නොමැති උනේ? ඒ දරුවන්ගේ අපරාධයක් හින්දා නෙවෙයි, ඒ දරුවෝ මේ රට තුල ජීවත් වෙන්න රැකියා කරන්න අවස්ථාවක් ලබා නොදීම නිසා මේ දරුවන්ට සිද්ධ වුණ විදේශගත වෙන්න. ඒ නිසා මේ විදේශගත වෙච්ච දරුවෝ අද වෙනකොට අපාදුකක් විඳිනවා. සමහරුන්ගේ කකුල් පළලා, සමහරුන්ගේ අත් කඩලා. ඒ නිසා මේ පිළිබඳව මම විශ්වාස කරනවා මේ රටේ පාලකයන්ගේ ලෝක නායකයන්ගේ අවධානය යොමු වෙන්න ඕන අවස්ථාවක්. මේක තමයි ආර්ථික ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේට අවධානය යොමු කරන්නේ නැහැ බොහෝ පාලකයෝ. අපි බහුගිය කාලේ අර සෞඛ්‍ය ප්‍රශ්නේ බාල ඖෂධ වලින් පීඩා විඳින මහජනයා පිළිබඳව කතා කරනකොට සමහර දේශපාලන පක්ෂ ගොළුව වගේ තමයි හිටියේ. අද මේ මියන්මාරේ මියාවඩි ප්‍රදේශයේ සිද්ධ වෙන පරිගණක අපරාධවල යොමු කිරීම ඒ සංහාරයේ වෙලාවේ දේශපාලන පක්ෂ ගොළුවන්සේ ඉන්නවා. ඇයි සභාපතිතුමනි මේ ගොළුවන්සේ ඉන්නේ? එතන ඡන්දගාන ප්‍රමාණවත් නැහැ. 56 කියන්නේ ඡන්දගානක් නෙවෙයි, ඒකට වොයිස් එකක් නැහැ. ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි, මේක තමයි මේ රටේ තියෙන ඇත්ත තත්ත්වය. අද මහා ජනතාවගේ ඡන්ද බලයත් එක්ක තමයි අවධානය යොමු වෙන්නේ. ඒ නිසා මම කියනවා ගරු සභාපතිතුමනි, පහුගිය කාලේ මේ රටේ ප්‍රතිපත්ති හැදුනේ තරුණයාට රැකියා ලබා දීමට නෙවෙයි. පහුගිය කාලේ සමහරු ආණ්ඩුව ශක්තිමත් කරන්න එකතු වුණා. විශේෂයෙන් මනුස්ස නානායක්කාර මහත්මයා එදා කිව්වා, මම යන්නේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න, රැකිරක්ෂා දැවැන්ත ප්‍රමාණිකින් වැඩි කරන අමාත්‍යංශයකට පණ දෙන්න මම යන්නේ කියලා ඔහු කිව්වේ. මොකද උනේ අන්තිමේදී අපිට ආරංචි ලැබෙනවා ඊශ්‍රායලේ රැකියා 10,000ක් ලැබිලා තියෙනවා කියලා. කෘෂිකර්මාන්තයට ඊශ්‍රායලේ ලැබිලා තියෙන රැකියා 10,000 පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ රැකියා 10,000 මෙරටේ ආර්ථික අර්බුදයේ පීඩා විඳින දරුවන්ගේ තරුණයන්ගේ රැකියා පිපාසයට විසඳුමක් ලබා දුන්නද සභාපතිතුමනි? ඒක දුන්නේ ආණ්ඩුවට හීතවත් ආණ්ඩුවට කූටැලි වෙච්චි ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා ගිඳලා ඒවා සල්ලිවට විකුණන දීලා තියෙනවා. ඒ නිසා සභාපතිතුමනි, ඊශ්‍රායලයට කෘෂි කර්මාන්තයේ රැකියාව වලට යවනකොට වර්ග කිලෝමීටර් 725ක් තියෙන රටක් ඊශ්‍රායලේ, වර්ග කිලෝමීටර් 725ක් තියෙන රටකට මෙහෙන් යවනවා වර්ග කිලෝමීටර් 65,000ක් තියෙන රටක් 10,000ක් හොයාගෙන අන්න ඊශ්‍රායලයට කෘෂි කර්මාන්තයේ රැකියා සඳහා යවන්න මේ සැලසුම් කරනවා. තාම 1000යි යවලා තියෙන කියලා කියනවා. මොන තරම් ලැජ්ජාවක්ද සභාපතිතුමනි? අපේ රටේ මේ අමාත්‍යංශ මෙහෙවන ඇමතිවරු, මම කියන්නේ තුබලට අපේ රටේ කෘෂිකර්මාන්තයේ කොතනද තියෙන්නේ? මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරපු ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියද තියෙන්නේ? බලන්න සභාපතිතුමනි, ඊශ්‍රායලයේ මේ තිරස්සදඩ කරන නිෂ්පාදනය සහ වගාව ඔවුන් සිරස්සදඩ වගා කරනවා. වර්ටිකල් ෆාමින් ඔවුන් ලෝකයට හඳුන්වා දීලා තියෙනවා. ඔබ දන්නවා අර අලුතෙන් IT තාක්ෂණය ඒ වගේම big data පාවිච්චි කරලා ඒ අය වගාව කරන්නේ ඉතාම ඉහළ තාක්ෂණයක් භාවිතා කරලා. අද ඊශ්‍රායලයේ ඔබ දන්නවා ෆර්ටිලයිසර් ගත්තොත් ඒ කියන්නේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය දියුණු කරලා තිබෙනවා. පලිබෝධ නාශක දියුණු කරලා තිබෙනවා.
මිනිත්තු දෙක.
ඒ අය මේ අපිට වඩා විශාල ආදර්ශයක් දීලා තියෙනවා. ජල තාක්ෂණය ඔබ දන්නවා ඩ්‍රිප් ඉරිගේෂන් ඔබතුමා කෘෂිකාර්මික ප්‍රදේශයක නියෝජිතයෙක්. ජලයේ බිඳුව බැගින් ලබාගෙනයි ඒ අය පාවිච්චි කරන්නේ ජලය. එතකොට මේ තරම් කෘෂිකර්මන්තයේ සස්ත්‍රීකත්වයක් කාන්තාරයක් මේ විදියට ලබා තියෙන එක අපේ අමාත්‍යංශ කරන මිනිස්සුන්ට පේන්නේ නැද්ද? 67ක් අර තියෙන ඒ වැව් වලින් ලබාගත් ජලයෙන් ඒ වගේම ඔවුන් કૃતિම තාක්ෂණික ක්‍රම වලට ඉරටේ කෘෂිකර්මන්තය කොට දාලා තියෙනවා. මම කියන්නේ ගරු සභාපතිතුමනි, වැව් 10000කට වැඩිය තියෙන රටක ජල ස්කන්ධයන් තියෙන රටක කෘෂිකර්මන්තය අපිටත් කෑම නැහැ. නමුත් ඊශ්‍රායලයේ යුරෝපයේ කෑම ලබා දීමේ අපනයන ආදායමක් ලබා ගැනීම ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. ඒ නිසා සභාපතිතුමනි මම කියනවා මේ අපේ පාලකයෝ තනි කරම කරන්නේ දේශපාලනය වංචාව දූෂණය තමයි මේ අයගේ උපක්‍රමය. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. පහුගිය දවස්වල විමධ්‍යගත මුදල් ජනාධිපතිතුමා අතින් ඉඳගෙන කිව්වා මන්ත්‍රීවරුන්ට දුන්නොත් ආයෙත් පාරක් කැරල්ලක් ඇති වෙයි අරගලයක් ඇති වෙයි කියලා. මම කියනවා ගරු සභාපතිතුමනි, මම හංසාගත කරනවා, මගේ අතේ තියනවා මේ විමධ්‍යගත මුදල් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විතරක්, කූටෑලි වෙච්චි මිනිසුන්ට විතරක් මෙන්න විමධ්‍යගත මුදල් දීලා. ජනාධිපතිතුමනි, ඉන්න තැනකින් ඇහෙනවා නම් අහගන්න, ඔබ මෙතෙන්ද ඇවිල්ලා කිව්වා විමධ්‍යගත මුදල් 2024 ග්‍රාමීය කමිටු හරහා දෙන්න කියලා. එහෙමනම් මේ මග ළඟ තියනවා මේ മന്ത്രി මහජා රංජිත් බණ්ඩාරගේ මේ ලේඛනය විමධ්‍යගත මුදල්. ඊළඟට තියෙනවා ගරු മന്ത്രി ගුණදෙරක රාජපක්ෂ මහත්තයාගේ මෙන්න විමධ්‍යගත මුදල්. එතකොට මේ සියලු දෙනා විමධ්‍යගත මුදල් තමන්ගේ නමින් දීලා තියෙනවා. මම කියනවා මේ මහනුවර දිස්ත්‍රික්කෙන් ආපු മന്ത്രിතුමල්ලා මේ මහජන බදු මුදලින් තමන්ගේ නම ගහගෙන බුෆේ සෙට් බෙදන මේ අයට අවුරුද්දට 420කින් රටේ ආර්ථිකයේ අනාගත ප්‍රතිපත්තිය විසඳන්න හදන මේ නිර්ලජ්ජිත උපාය මාර්ගයේ පරාජය කරන්න මේ රටේ ජනයාට රොද බඳින්න කිලිලිව කරමින් මියාණ්ඩ වෙනවා. ස්තුතියි.
ස්තුතියි ගරුමන්තුමා. එම් මීළඟට සාන්ත බණ්ඩාර ගරු ඇමතුමනි, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම අද විපක්ෂයේ විසින් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තේ විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් මේ යෝජනාව පාවිච්චි කරලා ආණ්ඩුවට යම් ප්‍රහාරයක් එල්ල කරන්න. නමුත් අපේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කරපු අය කරුණු පැහැදිලි කරද්දී විපක්ෂයේ කිසිම කෙනෙක් සභාවේ නැති වෙන තත්ත්වයට, විශේෂයෙන්ම සජබේ සහ ජාතික ජනබලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙක් නැති වෙන ආකාරයට, ඔවුන්ට මෙතන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙන ආකාරයට ඒ කරුණු පැහැදිලි කිරීම සිද්ධ කරා. මොකද ඔවුන්ගේ හෘද සාක්ෂීන් දන්නවා පසුගිය කාලේ ඇති වුණු තත්ත්වය. විශේෂයෙන්ම අපේ රට අර්බුද ගණනාවකට මොන දුන්න රටක්. අපි 30 අවුරුද්දක් තිස්සේ මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදයත් එක්ක පොර බැදුවා. ඒ පොර බදලා මේ රටේ ජනතාව කඳුළු හල්ලා හලලා පීඩනයට පත් වෙලා අපේ රටේ ජාතික සම්පත් නැති වෙලා, මානව සම්පත් නැති වෙලා, විනාශ වෙලා. ඔබතුමා දන්නවා මායින් ගම්මාන නියෝජනය කරපු මහජන නියුත්තෙක් හැටියට LTTE ත්‍රස්තවාදී ඇවිල්ලා කපලා කොටලා මරලා දාලා දරුවෝ අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හූණු පැටව වගේ මේ බිත්ති වල ගහලා ඇඳවියල් වල ගහලා මරලා දාපු ඒ යුගය. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල මේ රටට සාමය උදා කරන්න හැකියාව ලැබෙන විරෝධා රණවිරුවනුත් එක්ක එක විශාල අර්බුදයක් අපිට තිබුණා. ඒ වගේම කොවිඩ් අර්බුදය ආවා. ඒක ලෝක වසංගතයක්. අපි කවුරුත් දන්නේ නැහැ, වෛද්‍යවරුවත් දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියපු විදිහට අපට තීන්දුවක් ගන්න තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ ආණ්ඩුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවද, රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නවද? සමහර රටවල් තීන්දුව කරා ජීවිත ආරක්ෂා කරගන්නේ නැහැ, අපි රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නවා කියලා. එහෙනම් ගොඩක් රටවල් වල නායකයින්ට ඒ රටේ ජනතාව, දේශපාලඥයින් රට වහන්න කියලා කියද්දී ඒ රටවල් වැහුවේ නැහැ. හැබැයි අපේ රට විශේෂයෙන්ම ඒ වෙලාවේදී මේ රටේ හිටපු දේශපාලන පක්ෂ විපක්ෂ සියලු දෙනාම කිව්වා පාසල් ටික වහන්න,
ඊළඟට නගර ටික වහන්න ඊට පස්සේ මුළු රටම වහන්න රට වැහුවා ලෝකේ කිසිම රටක් වහන්න නැතිෙද්දි අපේ රට වහලා මාස 3 රට වැහුවා ආර්ථිකය ගැන කල්පනා කරේ නැහැ රටේ ජනතාවගේ ජීවිත ගැන කල්පනා කර ලුණුයි බරු බතු විහාරි කාලා ඉන්න පුළුවන් ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා කිව්වා අපේ රටේ 16000යි මැරුණු ලෝකේ රටවල් වල ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා ඉන්දියාවේ පුච්චන්න දර නැති හින්දා මැරෙන මිනිස්සු ගංගාවට දාලා පා කරා එවැනි තත්ත්වයක් ඇති වුණා ඒවා ගොඩක් වැඩි අමතකයි මේ රටේ LTD ත්‍රස්තවාදයෙන් විච්ච හානිය මේ කොවිඩ් වසංගතයෙන් විච්ච හානිය මේවත් එක්ක ආව ආර්ථික අර්බුදය මේ ආර්ථික අර්බුදය වෙනකොට අපි ආණ්ඩු පක්ෂයේ හිටියේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරා ඒ අර්බුදකාරී වෙලාවේ විපක්ෂයට යන්න මං කිව්වා එහෙම කරන්න එපා ජනතාව මෙහි පෝලිං වල මැරෙනවා පීඩණයෙන් ඉන්නේ අපි ආවේ පොත් ජන පෙරමුණෙන් ආණ්ඩුව කරන්න අවුරුදු 5කට අපි එතකොට මන්ත්‍රීවරු අපේ ඇමතිවරු හැටියට හිටිය ජේෂ්ඨයෝ අපි කිව්වා අපි මන්ත්‍රීවරු හැටියට ඉඳගෙන අපි විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න අවශ්‍ය සහයෝගය දීලා ඊට පස්සේ ප්‍රතිපත්ති මේ කාරණයක් මත විපක්ෂයට ඕන්නම් යන් කියලා. හැබැයි ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. අපි මං ඊට පස්සේ කල්පනා කරා හෘද සාක්ෂියට එකඟව අඩුබතරමින් අපේ 113 නැති වෙන්න ගිය වෙලාවේ ආණ්ඩුව ඒ වෙලාවේ 113 නැතුණා නම් ආණ්ඩුව විසිරවන්නත් බෑ. රටේ ආණ්ඩුවකුත් නැහැ. රටේ නීතියකුත් නැති වෙලා මේක ලේ විලක් බවට පත් වෙලා රට ඉතාම අරාජික තත්ත්වයකට පත් වෙලා විනාශ වෙලා යන වාතාවරණයක් උදා වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවේ ඉඳගෙන මේ ශක්තිය ලබා දෙන්න තීරණය කරේ. ඒ වෙලාවේ රට බාර ගන්න කවුරුත් නැති වෙලාවේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ වෙලාවේදී අපි කෙරෙහි විශ්වාසය තියලා එතුමා කිව්වා මේ සහයෝගය ලබා දෙන්න අපි එකතු වෙලා මේ අරුබුදෙන් රට ගොඩගමු කියලා. එතුමාව අපි ජනාධිපතිතුමා කරා. ජනාධිපතිතුමා කරලා අපි කොන්දේසි විරහිතව එතුමාට එදා මෙදා තුර මේ ශක්තිය ලබා දුන්නා. එතුමා පැහැදිලි වැඩපිළිවෙලක් රටේ ආර්ථිකය වෙනුවෙන් හැදුවා. ජාතික ආර්ථික මාර්ග සිතියමක් හැදුවා. ඒ ජාතික ආර්ථික මාර්ග සිතියම ක්‍රමානුකූලව ඉදිරියට ගෙනිච්චා. IMF එකත් එක්ක කටයුතු කරද්දී මේ විපක්ෂෙම මේ පාර්ලිමේන්තුවේ තින් පිටතත් බොහොම පැහැදිලිව කිව්වා IMF එකට ගියාට වැඩක් නැහැ. එයාගේ සහයෝගය ගන්න කවදාවත් හම්බෙන්නේ නැහැ තමුන්නාන්සේලාට කියලා. ඒ හැම දෙයකින්ම ජනතාවගේ අනාගත බලාපොරොත්තු කඩා දැම්මා. මහාචාර්ය වරියක් ඇවිල්ලා කිව්වා පත්තරවල ඒක පොල්ගෙඩි අකුරින් ගියා. ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙ වෙනකොට මේ රටේ කන්ද නැතුව මිනිස්සු හාමතේ 10,000ක් මැරෙනවා කිව්වා. ජනතාව විශාල භීතියකට පත් කරා. කෘෂි කර්මාන්තයට කවදාවත් පොහොර ටිකක් දෙන්න බැරි වෙනවා කියලා කිව්වා. තෙල් ගෑස් නිසි වෙලාවට දෙන්න බැරි වෙනවා විදුලිය නැති වෙනවා කියලා කිව්වා. ජනතාව තුළ විශාල පීඩනයක් බයක් ඇති කරා.
මිනිත්තු දෙකක කාලය.
ඒ නිසා ඒ පීඩනය තුළ ඔවුන් බලාපොරොත්තුනේ ඔවුන්ගේ බලය ලබා ගන්න. දැන් අද මොකක්ද ඇති වෙලා තියෙන්නේ? අද ඒ පහුගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ සාපක්ෂව අපි ආර්ථික දර්ශක වලින් අද හැම එකකින්ම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. තව ප්‍රශ්න තියෙනවා. ජනතාවට අමාරුකම් තියෙනවා. ඒවා අපි විසඳන්න ඕනේ. ඒවා විසඳන්න කෑ ගැහුවට වැඩක් නැහැ. ඒවා විසඳන ගොඩේ ඉන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන් මම මේ වෙලාවේ කියන්න කැමති අද ලෝකයේ අපේ රට පිළිබඳව කතා කරනවා. අවස්ථා දෙකේදී මේ පිළිබඳව කතා කරා. ලෝකයේ හිටපු දරුණුම ත්‍රස්තවාදය පරාජයට පත් කරන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් හදලා මානුෂික මෙහෙයුමක් ඔස්සේ මේ රටේ ත්‍රස්තවාදයේ පරාජයට පත් කරපු නායකයා ශ්‍රී ලංකාවෙන් බිහිුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම දරුණු ආර්ථික අර්බුදයක් හමුවයි රට දරුණු ප්‍රශ්නයකට මුහුණ දෙච්ච වෙලාවේ ඒ දරුණුම ආර්ථික අර්බුදය ඉතාම කෙටි කාලයක් තුළ රට නැවත ආර්ථික වශයෙන් ප්‍රගතිමත් කරන්න රට නැවත යථා තත්ත්වයට පත් කරන්න කෙටි කාලයක් තුළ විශිෂ්ට ලෙස ඒ කාර්යභාරය ඉටු කරපු නායකයා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා ලෝකයට කියන්න ආදර්ශයක් දෙන්න අද හැකියාව ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න දෙකේදීම මේ නායකයින් ලෝකයට ආදර්ශයක් දුන්නා. ඒ නිසා ලෝකයේ අද ආර්ථික සමුළුවල ලංකාව කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩනැගිච්ච ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනවා. ක්‍රමවත් වැඩපිළිවෙලක් හැදුවා. වියදම් කළමනාකරණය කරා. ඒ නිසා විශේෂයෙන්ම අද පාසල් පද්ධතිය සක්‍රිය වෙලා තියෙනවා. දරුවෝ ටික අධ්‍යාපනය ලැබනවා. නිදහසේ අධ්‍යාපනය ලැබන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. නිල ඇඳුම් ටික දෙනවා. පොළපත් පෙළපොත් ටික දෙනවා. ගොවියා කුඹරට බැහැලා තියෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ ටික පොහොර ටික අද තියෙනවා. එනිසා අපි අපේ රජයේ සේවකයන්ට පඩි වැඩි කර පුළුවන් විදිහට 10,000කින් ඒ වගේ ක්‍රමානුකූලව ඒ හැම දෙයක්ම අද යථා තත්ත්වයට පත් වෙමින් යනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්න කැමතියි දැන් ගොඩාක් තව ජනාධිපතිවරණයට සෑහෙන කාලයක් තියෙනවා. නමුත් දැන් අවුරුදු 3ක විතර ඉඳලා ජනාධිපතිවරණය ගැන තමයි කතා කරන්නේ.
කාලය අවසන් කරනවා.
අපි දන්නා කලින් කොච්චර මෙහෙම කර දැඟලුවත් ඒ වගේන කතා කරත් ජනාධිපතිවරු සූට් මහගෙන හිටියත් අවසාන මොහොතේ තමයි රටේ රාජ්‍ය නායකයා තෝරන්නේ. ඒ නිසා මේ රටේ ජනාධිපතිව හැටියට පත් වෙන්න එක්කෙනයි. ඒ ජනාධිපති ධූරයට පත් වෙන්න නම් මුළු රටේම ඡන්ද ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙන්නේ මුළු රටේම ඡන්ද ගන්න පුළුවන් පුජ්‍යලෙක්. ඒ නිසා මේ රටේ සිංහල ජාතික ඡන්ද 70%ක් තියෙනවා. ඒ වගේම වෙනත් ජාතික ඡන්ද 30%ක් තියෙනවා.
කාලය අවසන්.
ඒ නිසා මේ 70%යි මේ 30%යි මේ සම්පූර්ණ 100%ෙන් වැඩිම ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ නිසා තමයි අපි කලබල නැත්තේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණය මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් මුළු රටේම ඡන්ද ගන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන්න අපිට හැකියාව තියෙන නිසා අපි කලබල නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරමින් රටේ වර්තමාන තත්ත්වය ඉතාම සාර්ථකව අපි ඉදිරියට යනවා. තව අඩුපාඩු තියෙනවා, ජනතාවට පීඩනයක් තියෙනවා. ඒ පීඩනය නැති කරන්න ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් එක්ක කැබිනට් මණ්ඩලයත් එක්ක එකතු වෙලා අපි සියලු දෙනා මත්වැල් බැඳගෙන ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා කියන එක මතක් කරමින් මගේ වචන සල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඇමතිතුමනි. පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වෙනවා. පාර්ලිමේන්තුව හෙට දින එනම් 2024 2022 දින පෙරවරු 9:30ට යළි රැස් වේ.